SBS Audio is supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු පරිදි අද සිකුරාද දවසේ අපි සුපුරුදු වේලාව වෙන් කරගන්නවා ලෝකීය තත්විත්ති පිළිබඳව කතා බහ කරන ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයට. මේ වෙනකොට අප වටා ලෝකයේ මොනවද සිදුවෙමින් පවතින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කිටියෙන් හෝ තොරතුරු ඔබ වෙත යාවත් කලින් කරන්න. තොරතුරු සම්පාදනයට සූදානම් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි මුලින්ම අවධානය යොමු කරමු මේ උතුරු කොරියාවට. හැමදාමත්ම උතුරු කොරියාව පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ එක්කෝ මිසයිල් අත්හදා බැලීමක්, නැත්නම් ඔය ඒකාධිපති පාලනයක් සම්බන්ධව, නැත්නම් උතුරු කොරියාව යම් කිසි වූ වෙනත් රටවල් සමග ඇති කරගන්නා වූ ආරවුලක් පිළිබඳව. නමුත් මෙවර අපි කතා බහ කරන්නේ උතුරු කොරියාව පිළිබඳව කොවිඩ් සම්බන්ධයෙන්. පළවෙනි වතාවට කොවිඩ් වාර්තා වෙන්න පටන් අරන් තියෙන උතුරු කොරියාව. මේක ඉතාමත්ම සුවිශේෂී සිදුවීමක් කමල්. මොකද පසුගිය කොවිඩ් දරුණු කාලයේදී පවා මේ බොහොම හුදකලා වෙලා කොවිඩ් වලින් වැළකීලා හිටපු රටක් විදිහට උතුරු කොරියාව ප්‍රසිද්ධ වෙලා තිබුණි. කොහොමද මේ උතුරු කොරියාවට එහෙමනම් කොවිඩ් ආවේ දැන් මෙච්චර කල් පහු වෙලා? මේක ප්‍රශ්නයක්. අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න මේ පැත්තෙන් වාර්තාවන.
ඔව් දිලුක්ෂි, මේ වෙනකොටත් ඔවුන් දැන් කියලා තියෙනවා පළවෙනි කොරෝනා වෛරස් රෝගියා ඔවුන් සොයාගත්තයි කියලා. සෙම්ප්‍රතික්ෂාව හැදිච්ච පිරිසකගේ සාම්පල ලබාගෙන ඒ සාම්පල වලින් ඔවුන් සොයාගත්තයි කියලා ඔමික්‍රොන් BA.2 කියන වර්ගයේ කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් උතුරු කොරියාවට ආවයි කියලා. මේක ආපු ක්‍රමයක පිළිබඳ හරි නිශ්චිත තොරතුරක් නැහැ. මොකද මේ වෙනකොටත් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් වලින් වෙන් වෙලා, නැත්නම් කොන් වෙලා හිටපු රටක්. ඉතින් බොහෝ විට මේක චීන දේශ සීමාව හරහා එන්නේ නැති කියලා විශ්වාස කරනවා. මොකද සුළු පිරිසක් චීනයත් එක්ක චීනය එක්ක ගමන් තිබුණා. ඉතින් බොහෝ විට ඒක අනුව වෙන්න පුළුවන් කියලා තියෙනවා. මේ වෙනකොට උතුරු කොරියාවේ ප්‍රධාන නගර කිහිපයක් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් එකකට ගිහිල්ලා කියලායි වාර්තා වෙන්නේ. ඉතින් උතුරු කොරියාවේ කිසිම පුද්ගලයෙක් මේ වෙනකොට එන්නත් කරන්නට ලක් කරලා නැහැ. ඔවුන් එන්නත් ප්‍රතික්ෂේප කරන්න හේතුව වෙලා තිබුණේ මේ එන්නත් ලබා දෙනකොට විශේෂයෙන්ම WHO එකේ මේ කෝවැක්ස් කියන ක්‍රමවේදය අනුව මේ එන්නත් කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ, ඒවා කාටද ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විනිවිද භාවයක් සහ ඒ විගණනයක් අවශ්‍ය වෙනවා. ඉතින් උතුරු කොරියාව කිසිම ජාත්‍යන්තර විගණනයකට යටත් කරන්නට අකමැති නිසා තමයි ඔවුන් මේ එන්නත් ප්‍රතික්ෂේප කළා තියෙන්නේ.
අපි දැන් කතා බහ කරමු මේ සතියේදී මේ ගිනි කොන දිග ආසියාවේ සිදුණු ප්‍රධානතම දේශපාලනික වෙනස්කමක් පිළිබඳව. දැන් මේ වෙනකොට අපි දන්නවා අපේ මව්බිම ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරද්දී මේ රාජපක්ෂ පාලනය සහ මේ වංචා දූෂණ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරමින් සිටින කාලවකවානුවක්. ඉතින් අපිට මේ ගිනි කොන දිග ආසියාව පිළිබඳව ගත්තාම මීට දශක දෙකකට විතර පිටින් දශක දෙකක් විතර රට එක දිගට පාලනය කරපු ෆර්ඩිනන්ඩ් මාකෝස් පාලනය පිළිබඳව මතක් කරන්න පුළුවන්. මේක මතක් වෙන්නේ මාකෝස්ගේ පුත්‍රයා ජූනියර් මාකෝස් මෑතකදී පැවැත්වුණු පිලිපීනේ පැවැත්වුණු මැතිවරණයෙන් නැවතත් රාජනායකයා බවට පත්වෙනවා. මාකෝස් පාලනය යළිත් ලෝකෙට සිහිපත් කරනවා. අමල්, මේ සනිටුහන්වීම කොහොමද අපි කියවා ගන්නේ ලෝක දේශපාලනය සහ කලාපීය දේශපාලනය වශයෙන් ගත්තාම? මේ එක්තරා කාලික ප්‍රතික්ෂේප වුණු ලෝක ප්‍රකට දේශපාලන චරිතයකගේ පුතෙක් ආපහු එනවා ආසියාතික කලාපයේ රටක රාජනායකයෙක් විදිහට, ජනතාව යළිත් ඔහුව පත් කරගන්නවා. මෙතනදී වෙලා තිබුණේ මොකක්ද?
ඔව්, අතරම් දිලුක්ෂි, මේ මාකෝස් ප්‍රතිරූපය දැවැන්ත විදිහට වෙනස් වෙලා තියෙනවා. දශකයක විතර කාර්යයක් තිස්සේ ඉඳලා මේ මාකෝස් යුවළගේ පුත්‍රයා ඔහු බොං බොං කියලා හඳුන්වන්නේ. ඔහු සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් ඒ මාකොස් පවුලේ තිබිච්ච ප්‍රතිරූපය වෙනස් කරන්න විශාල මෙහෙවරක් කරයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහු මේ සතියේ තිබිච්ච පිලිපීන මැතිවරණයේදී 56%කට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපති ධූරයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ධූරයේ වැඩබාර ගැනීම සිද්ධ වෙන්නේ එන මාසේ. ඉතින් මාකොස් ඒ පරම්පරාවේ අලුත්ම පුරුක හැටියට ඔහු දැන් නැවතත් පිලිපීනයේ රාජ්‍ය නායකයා හැටියට බවට පත් වෙලා තියෙනවා.
ඔව්, අපි දන්නවා ඔහු පත් වෙන්නේ මේ KBL කියන පක්ෂයෙන්. එතකොට ඔහුගේ ප්‍රතිවාදියා වුණේ කවුද? එතකොට ඔහුට කොයි වගේ දේශපාලන බලයක්ද රට තුල තිබුණේ? මාකොස් පාලනේ ආයේ ගේන්න ජනතාව කැමති වුණේ ඇයි? මේ සම්බන්ධව මොනවද වාර්තාවන තොරතුරු?
දිලක්ෂ, මෙතන ලෙනි රොබ්‍රෙඩෝ තමයි ලිබරල් පක්ෂයෙන් අපේක්ෂිකාව හැටියට ඉදිරිපත් වුණේ. ඇය බලාපොරොත්තු වෙච්ච විදිහට ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇයට කතෝලික පල්ලියනුත් ඒ වගේම අනෙකුත් සමාජ ක්‍රියාකාරකීන්ගේ කොටස්වලිනුත් විශාල සහයක් ලැබිලා තියෙනවා. ඔවුන් මාස ගණනක් ගෙංගෙට ගිහිල්ලා මේ මාකොස් පරම්පරාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකුත් ඔවුන් දියත් කරලා තිබුණා. ඒ කෙසේ ඒ එවැනි තත්ත්වයක් තිබුණත් ජනතාව ඇයව ප්‍රතික්ෂේප කරලා මේ අවස්ථාවේදී බොං බොංට සහය ලබා දීම තමයි විශේෂ කාරණා බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මාකොස් යුවලට තිබුණ ලොකුම චෝදනාව තමයි දූෂණය සහ භීෂණය. ඉතින් ඒ දෙකම ජනතාව අමතක කරලා මේ අවස්ථාවේදී නැවතත් මාකොස් පාලනයකට ඡන්දෙ දීම තමයි විශේෂයෙන්ම ලිබරල් අදහස් තියෙන මේ ලෙනි රොබ්‍රෙඩෝ අය ලිබරල් පක්ෂෙන් ඉදිරිපත් වෙච්ච ලිබරල් අදහස් තියෙන පුද්ගලයෙක් මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප වීම එක්තරා විදිහකට රටේ මේ ලිබරල් කණ්ඩායම් වලට ලොකු පසුබැස්මක් හැටියටත් සඳහන් කරන්න පුළුවන්. ඔවුන් බලාපොරොත්තු වුණා ඩියුටර්ටේ ජනාධිපතිවරයාගේ ඒ අති දරුණු පාලනයකට පස්සේ ජනතාව ඒ ඩියුටර්ටේගේ පක්ෂය ප්‍රතික්ෂේප කරලා අලුත් තත්වයකට රටපත් කරයි කියලා. නමුත් මෙතන බොං බොං පමණක් නෙමෙයි ඡන්දයෙන් ජනාධිපති හැටියට පත් වෙන්නේ දිල්රුක්ෂි. ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති හැටියට වෙනම ඡන්දයක් තිබුණා. ඒ ඡන්දයේදී හිටපු ජනාධිපති ඩියුටර්ටේගේ දියණිය රටේ නියෝජ්‍ය ජනාධිපති හැමතන් දෙවනිය හැටියට තේරිපත් වුණා. ඉතින් ඒකත් විශේෂ දෙයක් මේ මැතිවරණේ.
අපි යුක්‍රේනය පිළිබඳව අවධානය යොමු කරමු. යුක්‍රේනයේ මේ සති වෙනකොට වාර්තා වෙන යමල් යුක්‍රේනය රුසියාවට එරෙහිව මේ යුද අපරාධ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වෙන තත්ත්වයක් පිළිබඳව මා කැමති ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු කතාබහ කරන්න.
ඔව් දිලක්ෂි, මෙතනදී යුක්‍රේනය යුදාපරාධ කියලා දැනට ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින රුසියානු සොල්දාදුවන් අධිකරණයකට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ අධිකරණයට ඉදිරිපත් කිරීමත් තුළින් ඔවුන් බලාපොරොත්තු වෙනවා රුසියාව යුදාපරාධ කළා දැනටම තවමත් කරනවයි කියන කාරණාව අධිකරණයක් තුළින් ඔප්පු කරන්නට. මේ වෙනකොට අවුරුදු 21ක රුසියානු සොල්දාදුවෙක් අවියායුධ නැති සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් ඝාතනය කළා කියලා ඔවුන්ට පළවෙනි නඩුව ගොනු කරලා තියෙනවා. ඉතින් මීට සමගාමීව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙත් මේ වෙනකොට රුසියාවට විරුද්ධව යෝජනාවක් දැන් සම්මත කරගත්තා. ඒ යෝජනාවට රුසියාව හැරෙන්නට අනෙකුත් රටවල්වල සහය ලැබුණා. ඉතින් මෙතනදී යුක්‍රේනයෙන් පමණක් නෙමෙයි මානව හිමිකම් කවුන්සිලේ තුලත් දැන් රුසියාවට විරුද්ධව යුද අපරාධ සම්බන්ධයෙන් ඒ පරීක්ෂණය ආරම්භ වෙලා තියෙනවා.
අපිට ශ්‍රී ලංකාව සම්බන්ධව තවත් තොරතුරක් වාර්තා වෙනවා. හේක් එක කියලා කිව්වම දැන් කට්ටිය ටිකක් සැලකිල්ලෙන් තොරතුරු හොයනවනේ. හේක් කියලා කිව්වම බොහෝ දෙනෙම අන්තර්ජාතික අපරාධ අධිකරණය සම්බන්ධව තොරතුරු සහය සම්බන්ධ සිදුවීම් මතක් කරගන්නවා. ශ්‍රී ලංකාවට විශේෂයෙන් මේ යුද අපරාධ චෝදනා එල්ල වෙලා තියෙන හන්ද හේක්ගේ මොනවා හරි සිද්ධ වෙනවා නම් ලංකාවට හා සම්බන්ධව ටිකක් අපේ ජනතාවේ සම්බන්ධව තොරතුරු දැනගන්න උනන්දුයි. ඉතින් ඒ නිසා තමයි මේ කාරණාවත් අපි හෙළිදරව් කරන්නේ. ද පීපල්ස් ට්‍රයිබ්‍යුනල් යන නමින් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලංකාවෙත් සිරියාවෙත් අතුරුදන් වූ සහ ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදීන් සම්බන්ධව යම් සාක්ෂි කැඳවීමක් තොරතුරු විමර්ශනයක් සිදු කරනවා කියලා දැනගන්නට ලැබෙනවා. මෙතනදී ලංකාවේ අයවලුත් සාක්ෂි ලබා දෙන්නට නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙන්නේ. දැනටත් මේ සාක්ෂි විමසීම ආරම්භ වෙලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන් කියලා තොරතුරු වාර්තා වෙනවා. මා කැමති මේ සම්බන්ධව සවිස්තර විස්තරයක් ඔබෙන් දැනගන්නම. තොරතුරු වාර්තා වෙන විදිහට ඊයේ තමයි මේ සම්බන්ධව මේ හියරින් එක කාරණා විමසීම ආරම්භ වෙලා තියෙන්නේ නේද?
ඔව් දිලක්ෂි, මේ පීපල්ස් ට්‍රයිබ්‍යුනල් එකේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කිරීමේදී ඔවුන් සාක්ෂි කැඳවීමේදී ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන්ම පාක්‍ය සෝති සරමණ මුත්තු වගේ පුද්ගලයන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ මේ විදේශ සභාව ඉදිරියට ගිහිල්ලා එතනදී සාක්ෂි ලබා දීලා තියෙනවා. ඊයේ තමයි මේක පටන් ගත්තේ. එතකොට අද හවස වෙනකොට මේ විනිශ්චය සභාව ඉදිරියට යන්නට නියමිතයි ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියෙක් වෙච්ච නිශාන්ත සිල්වා. ඔබට මතක ඇති 2019 නොවැම්බර්වල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තීරීපත් වෙලා සතියක් යන්න කලින් ඔහු ලංකාවෙන් පිට වුණා. ඔහු පසුව ස්විස්තර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගත්තයි කියලා වාර්තා වුණා. ඉතින් මේ නිලධාරියා තමයි ශ්‍රී ලංකාවේ ඒ ලෝක අවධානයට ලක් වෙච්ච විශේෂයෙන්ම මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වගේ විමර්ශනවල ප්‍රධාන විමර්ශන නිලධාරියා හැටියට කටයුතු කළේ. ඉතින් ඔහු දන්නා කරුණු ඔහු මේ විනිශ්චය සභාව ඉදිරියේ ප්‍රකාශ කිරීමට නියමිතයි. ඔහු ස්විස්තර්ලන්තයේ සිට හේග් නුවරට යනවද, එහෙම නැත්නම් මේක ඔන්ලයින් ක්‍රමයට මේ සාක්ෂි ලබා දෙනවද කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අද හවසට. කෙසේ වෙතත් ඔහු තමා දන්න කරුණු මේ විනිශ්චය සභාව ඉදිරියේ හෙළිදරව් කරනවායි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ලොකු අවධානයකින් ඉන්නවා ඔහු මොන වගේ කරුණද මේ අවස්ථාවේදී හෙළිදරව් කරන්නේ. මොකද ඔහු ලසන්ත වික්‍රමතුංග ඝාතනය පමණක් නෙමෙයි මේ තජුඩින් ඝාතනය වගේ කාරණාවලදී ඒ එක්කම මීට කලින් විශාල ආන්දෝලනයකට ලක් වෙච්ච මිග් ගනුදෙනු යානා මිලදී ගැනීමේදී සිද්ධ වුණා කියන ඒ යම් කිසි දූෂණයක් සිද්ධ වුණා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී ඔහු ප්‍රධාන විමර්ශන දාරේ කැටට කටයුතු කළා. මේ විනිශ්චය සභාව ඉදිරියේදී සාකච්ඡාවට ගැනෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔහු සතු සාක්ෂි හෙළිදරව් කිරීමක් සිද්ධ වීමට නියමිතයි අද හවස් භාගයේදී.
අමල් මගේ මීළඟ සහ අවසාන අවධානය යොමු වන්නේ මේ වගේම ජනමාධ්‍ය හා සම්බන්ධව ජනමාධ්‍යවේදීන් හා සම්බන්ධව ලෝ පුරාම කතාබහට ලක්වෙන සෝචනීය පුවත පිළිබඳවයි. ඒ තමයි පලස්තීනයේ බටහිර යුරේ තොරතුරු වාර්තාකරණයේදී සිටිය අල් ජසීරා මාධ්‍යවේදිනිය ශිරින් අබු අක්ලා ඝාතනයට ලක්වීම පිළිබඳව. මෙහිදී චෝදනාව එල්ලවෙන්නේ ඊශ්‍රායලයට, ඊශ්‍රායලයේ තිබූ වෙඩි ප්‍රහාර වලින් තමයි ඝාතනයට ලක්ුණේ කියලා. මෙතනදී දැන් මේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා ගැටුම්කාරී වාතාවරණ වාර්තාකරණයට සහභාගී වෙන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ මේ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණ පිළිබඳව ලෝකයේ බොහෝ සංවිධාන සහ රටවල අවධානය යොමු වෙලා තියෙනවා කියලා. ඒ සම්බන්ධව අපිට මොනවද අලුතින්ම වාර්තා වන්නේ?
ලක්ෂි, මෙතනදී පලස්තීනය දැන් ප්‍රකාශ කරනවා ශෙරීන්ට වෙඩි තිබ්බේ ඊශ්‍රායලයේ විශේෂ හමුදා බට පිරිසක් කියලා. මේ ස්පෙෂල් ෆෝසස් කියන ඊශ්‍රායල් හමුදා අනුඛණ්ඩය ඔවුන් ඇයව ඉලක්ක කරගෙන ඇයගේ හිසට වෙඩි තියලා ඇයව ඝාතනය කළා කියලා දැන් චෝදනා කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ බොහෝ විට ඇයව වෙස්ට් බැංක් වල, එහෙම නැත්නම් මේ බටහිර යුරේ තිබිච්ච ඒ ගැටුම්කාරී තත්ත්වයක් ඇය වාර්තා කිරීමේදී ඇයට කොයි පැත්තෙන් හෝ වදනද කියන එක හරියට කියන්න බැරි ඇයි කියලා. නමුත් මෙතනදී පැලස්තීනයේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මෙතන මේක සිද්ධ වෙලා තියෙන්නේ ඇයට අහක යන වෙඩිල්ලක් වැදීම නෙමෙයි, ඇයව ඉලක්ක කරගෙන ඇයගේ ඔළුවටම වෙඩි තියලා ඇයව මැරුවයි කියලා. මෙතනදී පැලස්තීනය ඉල්ලා සිටිනවා ඇයගේ මරණය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් එක්කම ඒක ස්වාධීනව කරන්නටයි කියලා. ඉතින් මෙතනදී ඇමරිකාවත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ඝාතනය හෙළා දැකලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පරීක්ෂණයක් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතනදී එකඟ වෙලා තියෙනවා ඔවුන් පැලස්තීනයත් සමග ඒකාබද්ධව පරීක්ෂණයක් කරන්නට කියලා. නමුත් පැලස්තීනය ඒක ප්‍රතික්ෂේප කළා. ඔවුන් කියනවා මේක ඊශ්‍රායල සමග එකතු වෙලා කරන්නට අවශ්‍ය නැහැ, මේකට ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි, ඒ පරීක්ෂණය ඉතාමත්ම විනිවිදභාවයක් ඇති කරන්නට ඕනයි කියලා. ඉතින් මේක මිනි මෙරුමක් හැටියට තමයි පලස්තීනයේ මේ වෙනකොට හඳුන්වලා තියෙන්නේ.
අපි ස්තුතිය පළ කර සිටිනවා මල්. මේ සතියේ පුරාම ලෝකයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු සමාලෝචනයට එකතු වීම පිළිබඳව අපේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේ සමගින් හමු වෙමු යලිත් ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.